Honorable Anura Dishanayaka.
Garu Karga Sabhavi Sabhaputtumuni. Visheshum mama adu videskar tu amat tumage katavat. Ebagayum mita pera katagarapu mantri tumage katavata savandun. Mama hitani deng me kata apita piliganna puluwan 2015 janawari masena. Me gatavimin tibene 2015 pebrawari martu masena. Me gatavimin tibene garu sabhaputtumuni. Dedas dahate mei mas. In aurudu dekahamara kata asanna kalaya. Me pilibada monawada kare. Aanduwak tiyenne mewa gena me pettappula wage ewilla metenta kiyawanna nevey. Then Siranti Rajapaksha etumiya vidiskarutu amathuma kiwwa eka dawasa euro 20000 ken asana wasen gattot laksha 32 raatri 3k nam laksha 96 එතකොට ඇයට එවැනි ලෙස මහජන මුදල් වියදම් කිරීම සඳහා තිබෙන බලය මොකක්ද? ඒකේ අයිතිය මොකක්ද? ඒ පිළිබඳව තමුන් වහන්සේලා ගත්ත ප්‍රියවර කවරේද? ඒ වගේම තමුන් වහන්සේ ඉදිරිපත් කළ උද්‍යංග වීරතුංග ගැන. උද්‍යංග වීරතුංගට ගරු සභාපතිතුමනි තිබුණේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය. ඔහු තානාපතිවරයෙක් හැටියට කටයුතු කරපු නිසා. හැබැයි ඔහු අද පාවිච්චි කරන්නේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නෙවෙයි සාමාන්‍ය ගමන් බලපත්‍රයක්. ඒක තමුන් වහන්සේලා ඔය රෙඩ් නෝටිස් දාලා තියෙන කාලේ ඔය නඩු දාලා තියෙන කාලෙම තමයි ඕගොල්ලන්ගේ ආණ්ඩුවෙම්ම රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය වෙනුවට වෙනස්ක බලපත්‍රයක් ලබා දුන්නේ. දැන් තමුන්වහන්සේලා මෙතන උදයන්ග වීරතුංගගේ වංචා ගැන, නාස්ති ගැන, දූෂණ ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද තමුන්වහන්සේලාම තමයි උදයන්ග වීරතුංගට රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය වෙනුවට සාමාන්‍ය බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඇයගේ බිරිඳ ඇවිල්ලා ගමන් ඉමිග්‍රේෂන් ඉදිරිපත් කරාට පස්සේ මේ 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 ආගම නිගමන දෙපාර්තමේන්තුව විසින් ලබා දීලා තිබෙනවා. එනිසා දැන් ඔබ ඇවිල්ලා පාර්ලිමේන්තුවේදී කියන උන්ගේ වංචා දූෂණ ගැන ඔබ ඔබගේ ආයතනය මොවුන්ට විනාඩි
පහයි. Honorable Minister
එක්තරා පැත්තකින් රටේ ජනතාවත් අහන ප්‍රශ්නයක් මොනවද වෙන්නේ මේ මේවා ගැන. ඇත්තටම මේවා කියනවා විතරක් නෙමෙයි. මේ වෙනකොට උදයන්ග වීරතුංගගේ ප්‍රශ්නේදී කොටුව උසාවියේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු අංක B ස්ට්‍රෝක් 639 ස්ට්‍රෝක් 15 යටතේ ඔහුට විරුද්ධව චෝදනා දැන් විභාග කරමින් තියෙනවා විතරක් නෙමෙයි. ඔහුගේ ගිනුම්
තිටුලා තියෙන 14ක්.
ඔව් 16ක්.
හරි.
කොමර්ෂල් බැංකුවේ 14කුත් HSBC බැංකුවේ 2කුත් ඒ 16 තුලින් මේ කාලය තුලදී රුපියල් බිලියනයකට වඩා ගනුදෙනු වෙනවයි කියන එකත් නීතිමය වශයෙන් ඔප්පු වෙලා තියෙනවා. ඒ අතරතුර ඔබතුමා කියපු කතාව තියෙනවා.
උදයන්ග වීරතුංග ළඟ එයාගේ බිරිඳ හරහා પાස්පෝර්ට් එක අරගෙන යනවා එවිලා. ඒකන අතටාපු කුරුල්ල අත්තරිනවනේ.
පරීක්ෂණයේ පියවරක් හැටියට තමයි මේ අයට ජාත්‍යන්තර මේ මේ නියෝගයක් ලබාගෙන තියෙනවා. දැන් මොහු ජාත්‍යන්තර පොලිසියෙන් සොයනවා. නමුත් ඒ අතරතුර රටේ නීතියක් තියෙනවා. ඉතින් රටේ නීතිය යටතේ ඔහු මේ පල් හොරෙක් කියලා අපි දැනගත්තට නීතියෙන් ඔප්පු වෙන තාක්කල් ඔහුගේ භාර්යාවට පුරවැසියෙක් හැටියට ඒක නවත්තන්න අපිට බෑ.
මා කියන්නේ ඔහුගේ භාර්යාවට
ඒක අපි પાස්පෝර්ට් එක දුන්නයි
කියලා.
මේක හොරෙකුටවත් පැනලා යන්න දෙන්නේ නෑ. නමුත් මේ තියෙන මහා කන්ද මම මේ සමා වෙන කතාවක් කරනව නෙමෙයි අපිට 2015 දී ඔබතුමත් දන්නවා අපිත් හොඳට දන්නවා අපිට කඳු තුනක් උරුම වුණා. මිනි කන්දක් උරුම වුණා. මිනි මරලා කකුණු කන්දක් උරුම වුණා. මේ ඊයේ පෙරේදා ඒ කුණු කන්ද සංකේතේ නමුත් මහා කුණු කන්දයක් ණය කන්දයක් මේ උරුම වුණා. අන්න මේ තුනට මූණ දෙනකොට තමයි මේ මේ ඔක්කොම එන්නේ. අපි වාගෙන යනවා. ගොඩාක් දුරට අපේ පොලිසියයි.
නෑ නෑ මම අවසන්
කරා. හොඳ 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 වැඩක් කරනවා.
දැන් ඔබතුමා මම මේ කියන්නේ උදයන්ග වීරතුංගගේ ගමන් බලපත්‍රය ලබා දෙන්නේ මේ රෙඩ් නෝටිස් නිකුත් කරලා තිබියදීම තමයි ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඒක ලබා දෙන්නේ. ඒ වගේම තමයි ඔබතුමාගේ විසින්ම කිව්වා ඇමරිකාවේ තානාපති කාර්යාලයේ මිලදී ගැනීම පිළිබඳ ප්‍රශ්නයේදී ඒ නැවත අලෙවි කිරීම පිළිබඳ ප්‍රශ්නයේදී. හරිද? එතන හිටපු තානාපති ජාලි වික්‍රමසූරි මට මතක විදියට. හරිද? එතුමාට විරුද්ධව මොකක්ද අරන් තියෙන ක්‍රියාමාර්ග? දැන් ඒ ගනුදෙනු ඔක්කොම. හරිද? ගනුදෙනුව සිද්ධ වෙලා තියෙනවා. නමුත් කිසිදු පරීක්ෂණයක් ඒ පිළිබඳ ඔබතුමාගේ අමාත්‍යංශය කළ දෙන්නේ නීති දෙපාර්තමේන්තුවට යොමු කරලා තිබෙනවද? නඩුවක් පවරලා තිබෙනවද? ඒ වගේම
මම නඩු අංකයක් කියන්නම්. මේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ශාලිය වික්‍රමසූරියට ඩොලර් 333,000 වංචා කිරීම සම්බන්ධයෙන් ලංකාවේ මේ වෙනකොට නඩු පවරලා තියෙන්නේ
නෑ
තියෙනවා
අපි ඒක ඔය තියෙන්නේ ෆැක්ස් රිපෝට් කරලා තියෙනවා ආධිකරණයට කිසිදු නඩුවක් තාම පවරලා නෑ තාම ෆැක්ස් රිපෝට් කිරීමක් විතරයි ඔය සිද්ධ වෙලා තිබෙන්නේ ඒ නිසා ගරු සභාපතිතුම මම කියන්නේ අපි තව දුරටත් මේ අවුරුදු දෙකහමාරකටත් වඩා වැඩි කාලයක් ගිහිල්ලා තවදුරටත් අතීතයේ වංචා දූෂණ නාස්තිය ගැන පමණක් යන තමුනාසල සාධාරණ අයිතියක් නෑ දැන් අවුරුදු සලකිතු කාලයක් ගත වෙලා තිබෙනවා ඒ පිළිබඳ කරපු පරීක්ෂණ ඒ වගේ ඉදිරි ක්‍රියාමාර්ග අපි ඉතා හොඳින් දන්නවා ගරු සභාපතිතුමනි මේ විශාල ප්‍රමාණික පරීක්ෂණ නතර වෙලා තිබෙන්නේ අද ඔබතුමා දන්නවා මේ වෙනකොට FCID ආයතනයේ FCID ආයතන විරුද්ධ පරීක්ෂණ පටන් ගන්න තියෙනවා ඒ මොකද හේතුව නෑ ඒක
FCID ආයතනය ඉතාමත්ම විශිෂ්ට අන්දමින් මේ පරීක්ෂණ
නමුත් ඔබතුමා බැලුවත් අද ලංකාවේ
ආයතනය කරගෙන යන වැඩ කොටස ඉතාමත්ම අගයකට
නමුත් ලක්බිම පත්‍රය අද ප්‍රධාන ප්‍රවෘත්තිය තමයි FCID ආයතනයට විරුද්ධ පරීක්ෂණයක් කරනවා
කියන්නේ
පත්‍රය කියන කවුද පොලිස් පත්වරයාගේ නියෝග මත මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ ඒ නිසා දැන් ගරු කතානායකතුමනි මෙතන චූදිතයන් වෙලා තිබෙන වෙන කවුරුවත් නෙමෙයි වංචා දූෂණ පරීක්ෂණ කරන ආයතන වල තමයි දැන් පරීක්ෂණ පටන් ගන්න
තිබෙන්නේ මේ පරීක්ෂණ කරගෙන යන අයව අපි දිවි හිමියෙන් ආරක්ෂා කරනවා ඒක මම පැහැදිලිවම කියන්න කැමතියි
ගරු සභාපතිතුමා කාලය අවසන්
හොන්ඩරබල් සන්දිත් සමරසිංහ
මූලාසනය ඔබන සභාපතිතුමනි ඔබතුමාට ස්තුතියන්ත වෙනවා මට මේ කාලය ලබා දුන්නේ ගැන ඒ වගේම අද මේ හනත සභාගත කරනකොට අපි සන්තෝෂ වෙන වගේම අපේ විදේශකරිතු ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ මන්ද එතුමත් එතුමාගේ ඒ නියෝජ අමාත්‍යවරයා හෂ්රී සිල්ලම් එතුමත් මේ රටට විශාල සේවයක් මේ අවුරුදු කීපය කළා තිබෙනවා ඒ මන්ද අපි දන්නවා ඉතිහාසයේ දිහා බලනකොට මේ රටේ තිබ්බ රාජ්‍ය තාන්ත්‍රික භාවය ක්‍රමක්‍රමයෙන් නැති වෙලා ගියා ඒ වගේම එදා හිටපු නායකයෝ මේ රටේ ඒ තිබ්බ ඒ අයගේ බලය පාවිච්චි කරලා
ඕඩර් ප්ලීස් හොන්ඩරබල් මුජිබුර් රහ්මාන් ටු ද චෙයාර්
කොමන්තුමා කතා කරන්න
ඒ ක්‍රමවේද දිහා බලපුවහමත් ඒ රට පාලනය කරපු විදිහටත් ඒ ජාත්‍යන්ත්‍රයේ ඒ නීති මේ උල්ලංඝනය කරමින් ඒ ජාත්‍යන්තරයේ කරපු ක්‍රියාවලියන් අපි දැක්කා. අපි දන්නවා මූලාසන ඔබවන මන්ත්‍රීතුමනි එක කාලයක් තිබ්බා මේ අපේ රට ජාත්‍යන්තර මට්ටමින් ගණන් ගත්තේ නැති කාලයක් තිබ්බා. ඒ වගේම ජාත්‍යන්තරයේ ගියපු තානාතිපති වරප්‍රසාද ලබලා ගිය පුද්ගලයා ඒ ගියායේදීහා බලපුවාම මේ රට වෙනුවෙන් කතා කරන්න පුළුවන් රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා ජාත්‍යන්තර යම් කිසි දෙයක් කතා කරන්න පුළුවන් පුද්ගලයෝ නෙමෙයි ගෙත් අමු හොරු ටිකක් ඒ වගේම විශේෂයෙන්ම අපි බලපුවාම මේ ජාත්‍යන්තර වශයෙන් ගිහිල්ලා තමුන්ගේ පවුලේ හිටපු ඥාතිවරු තමයි ගියේදා ගිහිල්ලා ඒ අය මොනවද කරේ එතනත් ඉඳන් විශාල හොරකම් ඒ වගේ මේ හොරකම් ඒ වගේ අක්‍රමිතා විශාල වශයෙන් කරා ඒ වගේම එදා අපි දන්නවා විදේශ කටයුතු අමාත්‍යවරයෙක් හිටියා හැබැයි ඒ අමාත්‍යවරයා දිහා බලපම GLP අමාත්‍යවරයා එතුමා කෑ ගැහුවට කතා කරාට එතුමට බලයක් කියන එක තිබ්බේ නැහැ මේ අමාත්‍යාංශයත් ඒ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඒ තානාතිපතිවරුන්ට ඒ අවශ්‍ය විදිහට නීති අනුකූලව ක්‍රියාත්මක කරන්න එතුමාටත් බලයක් තිබ්බේ නැහැ ඊට අභිබව ගිය බලයක් අධීක්ෂණ මන්ත්‍රීවරයාට තිබ්බා ඒ එදා ඒ අධීක්ෂණ මන්ත්‍රීවරයා සජින්වාස් ගුණවර්ධන මැතිතුමා එතුමාට ඕන විදිහට ඒ තානාපති සේවයේ හිටපු තානාපතිවරුන්ට කටයුතු කරා මම හිතන්නේ නෝනිස් මැතිතුමාට ලන්ඩනයේ තානාපතිවරයාට එකට හිටපු එතුමාට පහර දුන්නා මේ වගේ ජාතිකර ඒ වගේම අපි එතුමායේ කරපු වියදම් දිහා බලපුවාම කරපු දේවල් දිහා බලපුවාම අපිට ලැජ්ජා හිතෙනවා මොකද ගින් වෝල්ඩ් ඔෆ් නිව්යෝක් වෝල්ඩ් ඔෆ් එකේ ඉඳලා මං හිතන්නේ දවසකට කාමරයකට ඩොලර් 2000 ගාණක් ගෙවලා ඊට ඒ ඒ දේ කරලා අපේ මේ මහජනතාවගේ මුදල් විනාශ කරන ගමන් ඊටත් වැඩි හිටියන්ට බලන්න පුළුවන් චිත්‍රපට බලන්නත් විශාල මුදලක් ගෙව්වා. ගෙවලා මේ වාගේ අක්‍රමිතා කරා. ඒ වගේම රටේ එදායේ රටේ තිබෙන සුපෝග භෝගී වාහන පාවිච්චි කරලා විශාල මුදලක් වියදම් කරා එයාගේ දවස් 4 ගමන් වලට. ඉතින් ඒ වගේම අපි දැක්ක දෙයක් තමයි මේ දේ වෙනකොට අපේ ගරු ඇමතුමා එවල ප්‍රකාශ කරා. ඒ වගේම කොලොම්බියාවට යනකොට කොලොම්බියාවට රාජතාන්ත්‍රික ගමනක් තිබ්බා. ඒකට යනකොට මේ ගරු විමල් වීරවංශ මැතිතුමාගේ එදා ඒ පුත්‍ර රත්න ආරං ගිය අවුරුදු 11යි වයස. මට මෙතන තියෙනවා, මට මේක සභාගත කරන්නත් පුළුවන්. මේ ජීඑල් පීරිස් මැතිතුමා අස්සම් කරලා දීලා තිබෙනවා මෙතන මේ ඒ ඩෙලිගේෂන් එකට. එහෙම නැත්නම් ඒ රාජතාන්ත්‍රික ඒ ගමනට ඉන්න ඒ නාමලේඛනයේට ඒ ළමයාත් ඇතුළත් කරලා තිබෙනවා. ඉතින් මේ ඔක්කොම රජයේ මුදල් වලින් තමයි මේ අය ඔක්කොම මේ ජාති කරේ. ඒ වගේම අපි දන්නවා මේ හරහා මේ අපේ රටට තිබ්බ ඒ වර තිබ්බ හොඳ නාමය විනාශ කරගෙන ගියා. එදා 2015 ජනවාරි 8 ඒ වුණ වෙනසත් එක්ක, ඒ සැබෑ වෙනසත් එක්ක අපට හැකි වෙලා තිබෙනවා මේ රටට අවශ්‍ය තැනට ඉදිරියට ගෙනියන්න. ඒ වගේම රටක් ශ්‍රී ලංකාව වගේ රටක් විච්චහම අපි සෑම විටම ලෝකයා සමග හොඳට මිත්‍රත්වෙන් කටයුතු කරා. ඒක ඇමරිකා එක්සත් ජනපදය වේවා, ඉන්දියාව වේවා, චීනය වේවා, අනික් සිංගප්පූරුව වේවා, සෑම රටක් එක්කම අපි ජාත්‍යන්තරයේ සෑම විටම හොඳට කටයුතු කරලා ඒ මිත්‍රත්වෙන් ගනුදෙනු කටයුතු කරගෙන ගිහින් තිබෙනවා. ඉතින් ඒ තුලින් තමයි රටක මං හිතන්නේ විශේෂයෙන්ම අප වගේ රටකට පුළුවන් වෙන්නේ මේ රටට අවශ්‍ය අපනයන ආනයන කරන ඒ සෑම දෙයක්ම කරන්න පුළුවන් වෙන්නේ ඒ මිත්‍රත්වයත් එක්ක සමග තමයි. ඒ වගේම අද ඒ මිත්‍රත්වයත් එක්ක කටයුතු කරන අපි දන්නවා විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ අනික් රටවල් වලට අපින් ඒ ලැබෙන සහයගේ විදිහට අපි ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ තුලින් තමයි අද ලංකාවට ඉදිරියට එන්න පුළුවන් වෙලා තිබෙනවා. අපි දන්නවා අපිට පෙර කතා කරම මේ විපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වා අපේ රට අපි විකුණනවා, එහෙම නැත්නම් අපේ තියෙන මේ සම්පත් චීනයට දෙනවා, ඉන්දියාවට දෙනවා කියලා. පහුගිය වකවානුව දිහා බලපුවාම අපි දැක්කා විශේෂයෙන්ම මේ පෝට් සිටි එක දිහා කතා බැලුවා නම්, ඒ පෝට් සිටි එක ලියලා දීලා තිබ්බ හැටිය බැලුවා නම් තනිකරම චීනයට ලබා දීලා තිබ්බේ. ඒ පෝට් සිටි එක චීනයට එහෙම ලබා දීලා තිබ්බනම් ඒ දීලා තිබ්බේ අද අපේ ආණ්ඩු පුළුවන් නෑ ඒක වෙනස් කරන්න. හැබැයි දීලා තිබ්බා ඒ තුලින් 70ක්මනේ කිලෝමීටර් 246ක් මුහුද තීරුවේ එහාට යන්නත්, ඒ වගේම උඩින් ආසියාන්ත්‍රාවක්වත් යන්න බැරි වෙන තත්වයකට චීනෙන් ඉල්ලලා යන්න බැරි වෙන තත්වයකට තමයි පත් වෙලා තිබ්බේ. ඒ කියන්නේ චීනෙන් අවසර ගන්න ඕනේ අපේ රට ඇතුළට එන්න. ඉතින් ඒක නැති කරන්න අපේ ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම අපේ විදේශ කටයුතු ගරු මංගල සමරවීර ඇමතුමාටත් පුළුවන් ඒ වගේ ඒ දේ වෙනස් කරලා දාන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ වගේම අපි අහන්න කැමති දැන් අර උදේ ගමන්පිල මැතිතුමා මේ ජාතිය ගැන කතා කරා, රට ගැන කතා කරා. එතකොට මේ ඩෝල් සමාගම එහෙම එදා ලබා දෙන්න කටයුතු කරනකොට අක්කර 7000 ගණන් ලබා දෙන්න කටයුතු කරනකොට එතකොට අනික් ශැංග්‍රිල්ලා වලට ඉඩම් දෙන්න කතා කරනකොට මේ අය කොහෙද හිටියේ කියලා අපි අහන්න කැමති. මොකද මූලාසන ඔබන මන්ත්‍රීතුමනි මේ රටේ ස්වර්ගීභාවය රකින්න තමයි සෑම රජයක්ම කටයුතු කරගෙන යන්නේ. හැබැයි ඒ ස්වර්ගීභාවය වෙනක් දේවල් ඉදිරියට දාලා කඩාකප්පල් කරන්න තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා කටයුතු කරේ. ඒ තුලින් එපමණක් නෙමෙයි අපි දන්නවා ඒ දේ කරගෙන යනකොට අපි දැක්ක දෙයක් තමයි මේ රටේ හිටපු නායකින්ට එදා යන්න පුළුවන් උලා තිබ්බේ සීමා සහිත රටවල් වලට පමණයි. ස්වාසිදන්තයට යන්න පුළුවන් වුණා. එපමණයි. ඒ වගේ පොඩි පොඩි රටවල් වලට යන්න පුළුවන් වුණේ මොකද ජාත්‍යන්තර සමරසා මිත්‍රත්ව කියන ඒවා ඔක්කොම කැඩිලා ගිහින් තිබ්බා. ඉතින් අපිට දුකක් හිතෙනවා මේ මන්ද විශේෂයෙන්ම අපේ මේ රට ඉදිරියට ගෙනියනකොට ජාත්‍යන්තරයේ සම්බන්ධතා ඇති කළ කටයුතු කරනකොට මේ වගේ මහන්සි වෙලා මැති ඇමතුරු අපේ මංගල සමරවීර මැතිතුමා වගේ ඇමතුරු කටයුතු කරනකොට ඒ වගේම මේ රටේ නැවතත් මේ ජාතිවාද කුලවාද එහෙම නැත්නම් ආගම්වාදී නැතුව ලාංකිකව හැටියට මේ රට ඉදිරියට ගෙනහිල්ලා ජාතියන්ත්‍රය ඉදිරිපත් කරලා ඉදිරි ගමනක් මේ ජාතියක් හැටියට ගෙනියනකොට මේ වාගේ පටු දේශපාලන පාලනය පාලනය කරන මේ කතා මං හිතන්නේ ඒව අහනකොට දේශ මහජන නියෝජිතයෙක් හැටියට මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයෙක් හැටියට අපිට දුක හිතෙනවා මොකද අපි සෑම විටම වැඩ කරන්න ඕනේ දේශපාලඥයෝ හැටියට තමුන් ගැන හිතලා නෙමෙයි ජනතාව ගැන හිතලා රට ගැන හිතලා එම නිසා මේ අයටත් අපි කියා සිටින්නේ කරුණා කරලා මේ රට ගැන හිතලා කටයුතු කරන්න විපක්ෂයේ හෝ ඒවා පක්ෂපාතිව ඉන්න පුළුවන් මොන පක්ෂයක හිටියත් රටේ යම්කිසි පුද්ගලයෙක් නායකයෙක් හොඳ දෙයක් කරනවා නම් ඒකට සහයෝගය දෙන්න කියලා ඉල්ලමින් තමුන්නාන්සේ මට මේ ලබා දුන්න කාලයට ස්තුතිවන්ත වෙමින් මගේ වචන සභාවසන් කරනවා.
ස්තුති ගරු ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා
බොහොමත්ම ස්තුති ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වගේම තානාපති සේවයේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මට මේ කතා ටික අහගෙන හිටපුවාම උදේ ඉඳලා මට මතක් වෙනවා මේ අපේ රට කවුරුන් හෝ අරන් දුන්න පොල් වත්තක්ද කියලා. මම මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්නේ පුත්තලන් දිස්ත්‍රික්කයේ වගේ මට හිතෙනවා මේ ඒ පොල් වතු අරගෙන දාපුවා මේ මුදලාලිලා ඒ මුදලාලිලා යනවා මේ පොල් වතු අවුරුද්දකට දෙකකට අවුරුද්දට වතාවක් දෙවතාවක් ගිහිලා බලන්න. පොල් වත්තේ දාලා තියෙනවා හේවරාලකෙනි. ඒ හේවරාලගෙන් ගිහිල්ලා ආනවා දැන් ඔබ පොල් ගහට පෝර දැම්මද කියලා. හේවරාලගෙන් අහනවා දැන් ඔබ පොල් කැඩුවද කියලා. දැන් පොල් වල ගාන කීයද? හොරු පැන්නද කියලා අහනවා. හොරු එnde ඉන්නවද කියලා අහනවා. අපේ විදේශ කටයුතු කැබිනට් ඇමතිතුමා හේවරාල වගේ තමයි. එතුමා හේවරාල විදිහට උත්තර දෙන්න ඕන බටහිර අපිට මේ ඉඩම අරන් දුන්න බටහිර ඒ අධිරාජ්‍යවාදීන්ට පොල් මෙච්චරක් කැඩුවා. මේ වත්තර පණින්න ආව අහවල් පුද්ගලයා අපි ඒක පරිස්සම් කෙරුවා. මේ මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි දැන් මේ නිර්මාණය වෙලා තියෙන්නේ. තානාපති සේවය ගැන කතා කරනවා, විදේශ ප්‍රතිපත්ති ගැන කතා කරනවා, විදේශ කටයුතු ගැන කතා කරනවා. නමුත් අපි සියලු දේ පූජා කරන්න රටට උත්පාදනය වෙන සියලු ධනය ගෙනහිල්ලා ගෙඩිය පිටින් පිරිනමන්න යටහත් පහත්ව බැඳිලා ඉන්නවා. ඒක තමයි අපේ මන්ත්‍රීවරු කතා කරලා කිව්වේ අර ත්‍රිබල් පී ගෙනාපුවාම ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් ක්‍රමයට මේවා එක එක්කෙනාට දුන්නහම චීනය ඇවිල්ලා හම්බන්තොට ගත්තහම ඉන්දියාව ඇවිල්ලා ත්‍රිකුණාමලය ගත්තහම කොළඹට ඇමරිකාව ඇවිල්ලා ඒ දේවල් අත්පත් කරගත්තහම අපිට වෙන්නේ අර වත්ත බදු දීලා මොකද්ද වුණා වගේ බලාගනින්. ඒ නිසා මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි අපිට තිබුණා අනර්ග විදේශ ප්‍රතිපත්තිය 1956 ඉඳලා 79 වෙනකන් SWRD බණ්ඩාරනායක මැතිතුමාලා ඒ වගේම එයින් පස්සේ ගත්තහම සිරිමා බණ්ඩාරනායක මැතිනේ ඉන්න කාලේ ඒ විදේශ ප්‍රතිපත්තිය චීනය සමග අනෙකුත් රටවල් සමග සෝවියට් රුසියාව සමග මේ රටවල් සමග බොහොම මනාව සංකලනය කරමින් ලංකාවට අවශ්‍ය කරන කර්මාන්ත ලංකාවට අවශ්‍ය කරන දේවල් ලබා ගත්තා. අද මොකද වෙලා තියෙන්නේ? අද සියලු දේ පිරිනමනවා, අද සියලු දේ දන් දෙනවා. එනිසා මම කියනවා මේ අපේ විදේශ ප්‍රතිපත්තිය තුල හැමදේම විකුණනවා නම් හැමදේම දන් දෙනවා නම් අපි ආණ්ඩුව හදන්න අවශ්‍ය නැහැ. මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? මේ ආණ්ඩුව හරියට වෙන්දේසිකාරයෙක් වගේ. ඒ රටවල් වලට අද සමහර තානාපතිවරු පත් කරගෙන යනවා. හොයලා බලන්න හොඳට මේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දන්නව ඇති. මේ ඉඩම් වෙන්දේසිකරණ වෙන්දේසිකරුවෝ තානාපතිවරු කරලා දැන් පිටත් කරනවා. අපි එහෙම කරුවේ නැහැ කියලා තමයි කතා පටන් ගදි ගරු ඇමතුමා කතා කරේ. නමුත් අර ලියනගේ මහත්තයලවත් දැන් ඒ විදේශ රටවල් වලට තානාපතිවරු විදිහට පත් කරලා යවන්න කටයුතු කරන ආණ්ඩුවක් මේක. ඒගොල්ලන්ට පුළුවන් මනාව රට කෑලි කෑලි වලට කඩලා උතුරේ තියෙන කොටස මෙන්න මේ ගානට අපි විකුණනවා, දකුණේ තියෙන කොටස මේ ගානට විකුණනවා, නැගෙනහිර පර්යන්තේ මේ ගානට විකුණනවා කියලා වෙන්දේසිකරන්න දැනීමක් තියෙන උදවියව තානාපතිවරු කරලා යවනවා. එහෙම නැතුව වැඩක් ඇති පුද්ගලයෝ තානාපතිවරු කරලා යවුවනම් විදේශ ආයෝජකයෝ මේ වෙද්දි මේ අවුරුදු දෙකමාරට මේ රටට එන්න ඕන ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. මේ අපේ රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වෙන්න, අපේ ආර්ථිකය ගොඩ නැගෙන්න, අපේ ඒ දරුවන්ට සුරක්ෂිත අනාගතයක් හැදෙන්න අපේ රටේ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ වකවානුවේ අපි පකිස්තානයෙන් උදව් ගත්තා, අපි චීනෙන් උදව් ගත්තා. ඒ සියල්ල අරගෙන අවුරුදු 30ක් පුරාවට තිබිච්ච යුද්ධය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මුලින් ඉවර කරලා දැම්මා. ඊට පස්සේ මේ රටට සුබ අනාගතයක් ආවා. මේ රටේ මාර්ග පද්ධතිය හැදුනා. මේ රටේ වරායන් හැදුනා. මේ රටේ ගුවන් තොටුපළවල් හැදුනා. මේ රටට ඕන කරන දරුවගේ පාසලේ ඉඳලා ගත්තාම, මාතෘ සායනේ ඉඳලා ගත්තාම, ගිනි තියලා ගිනි අලු කරපු යාපනයේ පුස්තකාලේ පවා නැවත ගොඩ නගලා ඒ දරුවන්ට ඒ ප්‍රදේශයට බාර දුන්නා. අද මොකද්ද සිද්ධ වෙගෙන යන්නේ? අද සිද්ධ වෙගෙන යන්නේ ඒ සියල්ල අලෙවි කරනවා. හම්බන්තොට වරාය ගලක් කිව්වා, ඒක ස්විමින් පූල් එකක් කිව්වා, ඒක හැදුවේ රාජපක්ෂවරුන්ට පීනන්න කියලා කිව්වා. අද ඒක ඩොලර් බිලියන 1.2කට 3කට විකුණන්න අද ලන්සු තියෙනවා. මේ අනාගත දරුවන්ට, මේ පාර්ලිමේන්තුවට පැමිණෙන පාසල් ශිෂ්‍යයින්ට දැනෙනවා මං හිතන්නේ අපේ රට ටිකෙන් ටික අපිට නැතුව යනවා කියලා. ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, ඔබතුමා මේ විදේශ ප්‍රතිපත්ති ගැන කතා කරපුවාම අපේ විදේශ ප්‍රතිපත්තියේ තියෙන අනර්ගභාවය, අර පලස්තීනය අපෙන් ඡන්දයක් ඉල්ලපුවාම මේ ඉන්න විදේශ කටයුතු ඇමතුමා කටයුතු කරපු ආකාරය අනුව මුස්ලිම් ජනතාව තීන්දු කරාවි. පලස්තීන ඡන්දෙ ඉල්ලද්දි පලස්තීන අපිත් එක්ක මොනතරම් සහයෝගිකකින් කටයුතු කෙරුවද, අද පලස්තීන ඡන්දෙ ඉල්ලද්දි පස්ස දොරෙන් හිමීට රිංගලා අයින් වෙච්ච ඒ විදේශ ඒ ප්‍රතිපත්තියක් තමයි අපි කවුරු කොහොම කිව්වත් ඒ ඇමරිකාවට ඕන විදියට කටයුතු කරන විදේශ ප්‍රතිපත්තියක් තමයි අපි කටයුතු කෙරුවේ. ඒ නිසා අපේ රටේ හිටිය අනර්ග විදේශ කටයුතු ඇමතිවරු, විශේෂයෙන් ලක්ෂ්මන් කදිරගාමර ඇමතිතුමාලා වගේ එතුමන්ලා ඉන්න කාලවල මං හිතන්නේ ඒ ගෙනාපු යෝජනාවල් වල, හැබැයි අපි කවදාවත් මේ අද අපි ගෙනෙන විශේෂයෙන් මේ IMI ඒ ආයතන සමග මේ ජලයට මුදලක් නියම කරන්න, සහ අනිකුත් කටයුතු වලට බලපෑම් කරන්න මේ ගේන අනපනත් තුළ මං හිතන්නේ රටේ භයානක තත්වයක් ඉදිරියට නිර්මාණය වෙනවා. ඒ නිසා අපි කියනවා මේ විදේශ ප්‍රතිපත්තිය මං හිතන්නේ හොඳයි කියලා හිතනවා නම් රට විකුණන්න, හැබැයි අපි අනාගතයේ දරුවන්ට මොකද ඉතුරු කරන්නේ? ඇයි අපේ තානාපතිවරුන්ට බැරිද ඒ රටවල් සමග, ඇමරිකාව සමග, එහෙම නැත්නම් බටහිර රටවල් සමග කතා කරලා අපිට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා ගන්න, අපේ රාජ්‍ය යාන්ත්‍රණය ගොඩනගන්න, අපේ වරායන් දියුණු කරන්න, අපේ මාර්ග පද්ධති දියුණු කරන්න ඒ අවශ්‍ය කරන ඒ පහසුකම් ටික ලබා ගන්න. මෙහෙම ආණ්ඩුවක් කරන්න ඕන නම් මේ විදියට ආණ්ඩුව කියන විදියට, ඇමරිකාව කියන විදියට එක විදියකට, ඉන්දියාව කියන විදියට තව විදියකට, එහෙම නැත්නම් තවත් රටක් කියන විදියකට හැසිරෙන්න ඕන නම් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ආණ්ඩුවේ නිලධාරි ටිකක් හිටපුවාම ඇති. මොකද නිලධාරින්ට පණිවිඩය දෙනවා, නිලධාරි අවශ්‍ය දේ ලබා දෙනවා. තෙල් ටැංකි මට 500ක්, තෙල් ටැංකි 100ක් ඕන කියපුවම ත්‍රිකුණාමලෙන් නිලධාරියට තියෙන අස්සම් කරලා තෙල් ටැංකි 100 දෙන්න. හම්බන්තොට වරාය වුණ කියලා කියනවා නම් හම්බන්තොට වරාය ලියලා දෙන්න තියෙන්නේ. ඒවා නිලධාරින්ට කෙරුවේ ඇයි? ඇයි අපි තානාපතිවරු හදලා රටවල් වලට යවලා අපේ රටේ සංචාරක කර්මාන්තයේ කොච්චර දියුණුද කියලා ඇයි අපිට පෙන්වන්න බැරි? අපේ රටේ සංචාරය කරන්නන්ට අද සුරක්ෂිතභාවයක් තියෙනවා කියලා ඇයි අපිට පෙන්වන්න බැරි? ඒකට තමයි තානාපති සේවය අපි යොදා ගන්න ඕනේ. අද මොකටද යොදා ගන්නෙ? අද තානාපති සේවය යොදා ගන්නෙ විකිණීමට පමණයි. ආණ්ඩුවේ ඉන්න දෙන්නේ 3 දෙනෙකුට උවමනාවට. අද අපි හිතුවා ගරු අපේ ඇමතිතුමා, කැබිනට් ඇමතිතුමා, විදේශ කටයුතු ඇමතිතුමා කියා දේවි කියලා අපේ විදේශ ප්‍රතිපත්තිය අපි විදේශයන් සමග කොහොමද කටයුතු කරන්න කියලා. ඒක නෙමෙයි කිව්වේ. කවුද රට ගියා කිව්වා? එයා මෙච්චර හොරකම් කෙරුවා කිව්වා. ඒ හොරු අල්ලන්න ඕන කිව්වා. අපි ඉස්සරහට අල්ලනවා කිව්වා. අල්ලලා එල්ලනවා කිව්වා. මේවා තමයි කතා කරේ. මේක නෙමෙයි පාර්ලිමේන්තුවේ මේ අපි ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ විදේශ ප්‍රතිපත්තිය ඒ කටයුතු කරලා රටට මොනතරම් දෙයක් ලැබෙයිද කියලා. ඒ වගේම අපි දන්න, අපි අඳුරන ඒ වැදගත් අමාත්‍යවරේ මෙන්න මේ විදිහේ තුට්ටු දෙකට ඇවිල්ලා මේ විදිහට ඒ තුට්ටු දෙකේ කතා කරයි කියලා අපි කවදාවත් පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද සිද්ධ වුණේ ඒ දේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ විශේෂයෙන් කියන්න ඕන මූලාසනේ මන්ත්‍රීතුමනි අපිට හොඳ විදේශ ප්‍රතිපත්තියක් ගෙනියනවා නම් මං හිතන්නේ අපි කැමති වෙන්නේ ආධුනික මන්ත්‍රීවරු විදිහට අපි කැමති වෙන්නේ රට ආරක්ෂා වෙන විදේශ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට තිබිය යුතුයි රට විකුණන විදේශ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් ලබා දුන්න අවස්ථාවට ස්තුතිවන්ත වෙමි මන්නේ හෙන්නන බොහොමත්ම ස්තුති
ස්තුති අලුතද ගෞරව ඩග්ලස් දේවානන්ද නෑ ගරු බන්දුලාල් මන්ත්‍රීතුමා
මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි තානාපති වරප්‍රසාද පිළිබඳ ඒ වගේම ඊටත් එහාට ගිහිල්ලා විදේශ ප්‍රතිපත්තිය පිළිබඳත් සාකච්ඡා වුණු මේ සුවිශේෂ අවස්ථාවේ අදහස් කීපයක් එකතු කරන්න ලැබීම පිළිබඳ සතුටටපත් වෙමින් ඔබතුමාට ස්තුති කරනවා මට මේ සභාවේ කතා කරපු අපේ මේ විරුද්ධ පක්ෂ කියලා කියාගන්න කණ්ඩායම පළ කරපු අදහස් දිහා බැලුවම හිතුනේ මේ අය මේ පහුගිය දවසේ ඉපදිලා නැවත ඔක්කොම පැරණි මතකය අමතක කරගෙන මේ සභාවට ආවද කියලා. දැන් මීට පෙර කතා කරපු අපේ මන්ත්‍රීතුමා සඳහන් කළා අපේ තානාපතිවරු මොකටද විදේශ සේවයට යවී යුත්තේ මොනවද විදේශ රටවල් වල ගිහිල්ලා කළ යුත්තේ ඒ අය කොහොමද රටේ ප්‍රතිරූපය ගොඩ නැගිය යුත්තේ කියලා. ඒක එතුමාට අමතක වෙලා එහෙම නැත්නම් හිතාමතාම අමතක කරලා අද මේ පාර්ලිමේන්තුවේ කරන කතාව හෙට උදේ පත්තර කියවනකොට මොකක් හරි මාධ්‍යයක පෙන්න ගන්න ඕන නිසා කරපු කතාවක්ද කියලා මට හිතුණා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි දන්නවා ජනවාරි 8ට පෙර මොන වගේ ආකල්පයක්ද ලෝකේ රටවල් අපි කෙරෙහි දැක්ුවේ කියලා. කොහොමද ලෝකේ රටවල් අපි දිහා බැලුවේ කියලා. අපේ කලාපේ අපේ අසල්වැසි රටවල් පවා අප ගැන තියාගෙන හිටපු ස්ථාවරය සහ එයා දරපු ආකල්පය පිළිබඳ අපට මනාව පැහැදිලි වුණා. අපේ රටට එරෙහිව ජිනීවාවල යෝජනාවක් ඉදිරිපත් වුණු වෙලාවේ ඡන්දය ප්‍රකාශ කරපු ආකාරය. ඒ විතරක් නෙමෙයි අඩුම තරමේ අපේ රටට යම් යම් ප්‍රශ්න ගැටලු පැන නගුණු අවස්ථාවේදී අපට ලැබුණු සහයෝගය අනුව විදේශ රටවල් අපිත් එක්ක ගොඩනගා ගන්නපු සම්බන්ධතාවයේ තරම අපේ රටෙන් ඈත් වෙච්ච ප්‍රමාණයේ තරම අපට පැහැදිලි වුණා. ඇත්ත වශයෙන්ම ලෝකේ රටවල් අපි නිසා බෙදුණා කියලා කිව්වොත් ඒක නිවැරදි. ඒ නිසා නැවත ජනවාරි 8න් පස්සේ අලුතෙන් කටයුතු කරන්න සිද්ධ වුණා. දැන් මේ සභාවේ කතා කරා විදේශ රටකට යවන තානාපතිවරයෙක්ගේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද කියන එක ගැන. ඒ තානාපතිවරය කටයුත්ත කළ යුත්තේ කුමන ආකාරයෙන්ද කියන එක ගැන. අපට අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. තානාපතිවරයෙකුට ලබල දෙන සේවා සහකාරවරුන් 100ක් දෙනෙක් පමණ විදේශ රටවල් වලට ගිහිල්ලා තානාපතිවරයටත් නොදන්වා හොරෙන් පැනලා ගිහිල්ලා කටයුතු කිරීම තුළම මොන වගේ පුජ්‍යලයෝද තානාපති දුරවලට පත් කළ ඇරියේ කියන එක පිළිබඳ අපට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. කොයි විදිහටද දේශපාලන පත්තියෙන් දුන්නේ කියන එක ගැන. ඒ දේශපාලන පත්තිය ලබා ගන්නපු අය ක්‍රියා කරපු ආකාරය උදය ගම්මන්පිල මහත්තයා එතුමාගේ අර දේශප්‍රේමී සලුවෙන් නැවත වරක් මුළු සර්වාංගේ පොරවගෙන දේශප්‍රේමියෙක් හැටියට රට ඉස්සරහා අමුතු භූමිකාවක් රංගනය කරන්න හැදුවට එතුමට පුළුවන්කමක් ලැබුණේ නැහැ මේ සභාවට ඇවිල්ලා පැහැදිලි උත්තරයක් දෙන්න උදයංග වීරතුංගල කොහොමද ක්‍රියා කරේ කියන එක ගැන. ඒ අය තානාපති සේවයට එකතු වෙලා කරපු ජාවාරම් ගැන අඩුම තරමේ ඒ අයට ඇවිල්ලා නීතිය යුක්තිය පසිඳලන ආයතනට මූණ දෙන්න බැරුව අද රටට තොරෙන් තක්කඩියෙක් වගේ හැසිරලා ඉන්න එක පිළිබඳ මේ ඒකාබද්ධ කණ්ඩායමේ කිසිම කෙනෙකුට උත්තර දෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අද මේ මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ සභාවේ තියෙන හරි පුදුම විදියේ ක්‍රියාමාර්ගයක්. උදේ වරු වෙනවා මාධ්‍ය ක්‍රියාත්මක වෙන වෙලාවේ හයියෙන් කෑ ගහනවා සභාවේ කතා කරන්න වෙලාව නැහැ කියලා ගෝසාවක් කරනවා මාධ්‍යයට පේන්න මොනහරි දේශප්‍රේමියෝ වගේ හයියෙන් කතා කරනවා. හැබැයි ඒවට උත්තර අහන්න එකම මිනිහෙක්වත් විරුද්ධ පක්ෂ නැහැ. දැන් මේ විවාදේ ආණ්ඩුවේ විවාදයක් විතරක් නෙමෙයි, මේ විවාදේ වැඩිම ප්‍රයෝජන ගත යුත්තේ විරුද්ධ පක්ෂ. හැබැයි මේ රටේ සැබෑ විපක්ෂය කියලා කතා කරගන්න එකම එක මන්ත්‍රීවරයෙක් අද අපේ පිළිතුරු කතා අහන්න මේ සභාවේ නැහැ. ඒක තමයි මේ පාර්ලිමේන්තුවේ තියෙන ඇත්තම ක්‍රමය. හැබැයි රට හිතාගෙන ඉන්නේ, රටේ ජනතාව බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ විරුද්ධ පක්ෂ කණ්ඩායම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මහා වැඩ කොටසක් කරනවා, ඒ අයට කාලේ මදි කියලා. ඒක තමයි රටට යන ප්‍රතිරූපය. මම ඔබතුමාට කියන්න කැමති, අපේ ගම්මන්පිල මහත්තයගේ කතාවේ සඳහන් වුණා විදේශ රටවල් වලට ලබලා දෙන රටේ සම්පත් නැවත ලබා ගන්න දිවිහිමියෙන් කැප කරනවා, ජීවිත පරිත්‍යාගයෙන් කැප කරනවා. ඒකට හිරගෙවල් වල යන්න සිද්ධ වුණත්, මරණ දඬුවමට මුහුණ දෙන්න සිද්ධ වුණත් ඒ සටන අතාරින්නේ නැහැ කියලා. හැබැයි එහෙම කතා කරපු ගම්මන්පිල මහත්තයලට සැංගිලා හෝටලේ සින්නක්කරව දෙද්දි ඒ සටන අමතක වුණා. අර පැත්තෙන් ඩෝල් සමාගමට අක්කර ගණන් සින්නක්කරව ලියලා දෙනකොට ඒ සටන අමතක වුණා. පෝට් සිටියකට චීනට ඉඩම් සින්නක්කරව දෙනකොට ඒ අද වීරයෝ වගේ කතා කරන, දේශප්‍රේමීන් වගේ කතා කරන ගම්මන්පිල මහත්තයලට සටන අමතක වුණා. ඒ නිසා අපි කියන්න කැමති, විරුද්ධ පක්ෂ ඉඳගෙන ජනතාව උසිගන්නන්න මොකක් හරි සටන් පාඩයක් අතට අරගෙන වැඩ වර්ජන වලට පාර කපලා, දොස්තර මහත්වරු දේශපාලන න්‍යායපත්‍රයක් අනුව නටවලා, වෙන රජයේ නිලධාරීන් තමන්ගේ පටු දේශපාලන න්‍යායපත්‍රය අනුව ඒ මේ කරන ඉත්තම් බවට පත් කරගෙන ഘോഷා කරාට මේ රටේ මිනිස්සු රවට්ටන්න පුළුවන් කමක් නැමේ. හැම කෙනෙක්ම මොන කතාව කළත් ඉතිහාසයේ මේ උදවිය ක්‍රියා කරපු විදිය, ඒ අය බලය තියෙන වෙලාවේ පාලනය කරපු වෙලාවේ කටයුතු කරපු විදිය මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ. එහෙම අමතක කරන්න උත්සාහ කරත් මේ රටේ ජනතාව සූදානම් නැහැ ඒ කිසිවක් අමතක කරන්න. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ සභාවේ සමහර උදවිය GSP Plus සහනය ලැබෙන්නේ අනේක ඉතාම සුළු දෙයක් හැටියට, ඒක නොසලකා හැරිය යුතු දෙයක් හැටියට තමයි කතා කරන්න උත්සාහ කරේ. මේක කෙටි කාලයකට ලැබෙන දෙයක් හැටියට තමයි කතා කරන්න උත්සාහ කරේ. GSP Plus සහනය නැතිවුණු දවස් ඉඳලා අපේ රටේ ඇඟලුම් කර්මාන්ත ශාලා විතරක් 398ක් වැහිලා ගිහිල්ලා තියෙන මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඇඟලුම් කර්මාන්ත ශාලා විතරක් 398ක් වැහිලා ගිහිල්ලා තියෙනවා. GSP Plus සහනය නැති වෙන මොහොතේ දසලක්ෂයක් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ නියුක්තව හිටියා. ඒක 198,000ට අඩු වුණා. මේ පිරිස එන්නේ මේ රටේ රැකියා වියුක්තිකයන්ගේ සංඛ්‍යාවට තමයි එකතු වෙන්නේ. මේ රටේ තවත් විශාල පිරිසකට මහා ප්‍රශ්නයක් ඇති වෙන තැනකට තමයි ලක් වෙන්නේ. GSP Plus සහනය ලැබෙනවත් එක්ක අපි දන්නවා විශාල භාණ්ඩ ප්‍රමාණයකට, භාණ්ඩ 7000කට විතර බදු සහනය ලැබෙනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණු ගමන් අපට විශේෂයෙන්ම පහතරට ප්‍රදේශයේ තේ කර්මාන්තේ කුඩා තේ වතු හිමියන්ගේ ප්‍රදේශයක ජීවත් වෙන පුජ්‍යලයකට අපට එල්ල වෙච්ච බරපතලම චෝදනාව, බරපතලම අභියෝගය තමයි තේ මිල පහත වැටුණායි කියන්නේ. රුපියල් 60ට 55ට 60 විතර තේ මිල පහත වැටෙද්දි විශාල චෝදනාවක් එදා අපට එල්ල කරා. තේ මිල පහත වැටුණා, ඒකට මේ ආණ්ඩුවක් කිය යුතුයි කියලා. මේ සිංහල අලුත් අවුරුද්ද වෙනකොට තේ මිල ඉතා ඉහළ මට්ටමකට, රුපියල් 100 ඉක්මවල 110 විතර වෙන මට්ටමකට සමහර තේ කර්මාන්ත ශාලාවල පත් වෙමින් තියෙනකොට අර චෝදනා කරපු අය කිසි කෙනෙක් ඒක ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා වැඩි වුණායි කියලා කියන්න ඉදිරිපත් වුණේ. ඒ විතරක් නෙමෙයි, මම සඳහන් කරන්න කැමති GSP Plus සහනය ලැබෙනවත් එක්ක අපි විශ්වාස කරනවා කුරුඳු තේ වගේ සුළු අපනයන භෝගවලටත් හොඳ කාලයක් උදා වෙයි කියලා. ඒ නිසා මේ අද කුහක සිතින් කුහක ගමින් සමහර වෙලාවට හිතාමතාම සත්‍ය යටපත් කරමින් කතා කරන උදවියට අපි කියන්න කැමති, මේ වෙනකොට මේ රටේ විදේශ සේවය ඉතාමත්ම යහපත් තැනකට ගමන් කරමින් ඉන්නවා. එනිසා තමයි අපේ ජනාධිපතිවරයට පුළුවන්කම ලැබුණේ. අවුරුදු 44කට විතර පස්සේ රුසියාවේ සංචාරය කළ ජනාධිපතිවරේ මුණ ගැහෙන්. අනෙකුත් බොහෝ රටවල් සමග සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න. ඒ ගොඩනගා ගන්න පමණක් නෙමෙයි මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද මේ වන විට ඒ ගොඩනගා ගනිපු සම්බන්ධතාවල ඒ ගමන් කරපු විදේශ ගමන්වල ප්‍රතිඵල ලැබෙමින් පවතින. එදා රාජනායකෙක් විදේශ ගමනක් ගියා නම් ඒක 300කට 400කට විනෝද චාරිකාවක් බවට පත් වුණා. පවුලේ උදවියට විනෝද චාරිකාවක් බවට පත් වුණා. අවුරුදු 10 11 ළමයින්ට පමණක් නෙමෙයි සමහර වෙලාවට ගෙදර උයපු පිහපු කොණ්ඩෙකවපු මිනිහටත් විනෝද චාරිකාවක් බවට පත් වුණා. හැබැයි මේ රජය බලයට පත් වුණු දවස ඉඳලා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විශේෂයෙන් විදේශ ඇමතිවරයාත් නියෝජ්‍ය විදේශ ඇමතිවරයාත් ගමන් කරපු හැම ගමනකම මේ රට ප්‍රතිඵලයක් අරගෙනයි ඒ ගමන අවසන් කරේ. දැන් සුනිල් හඳුන්නැති මන්ත්‍රීතුමාට අපි ස්තුති කරනවා. එතුමා කුහකකමකින් තොරව ස්තුති කරා අපේ හර්ෂද සිල්ලා නියෝජ්‍ය ඇමතිවරයා GSP Plus සහනය ලබා ගන්න යුරෝපා පාර්ලිමේන්තුවේ සමාජිකයන් මුණගැහෙල්ල කරපු ක්‍රියාමාර්ගය ගැන මට මතකයි. පහුගිය වතාවේ ඉන්දියාවේ අගමැතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ කරපු ඉල්ලීමකට අපේ රටට ඇම්බියුලන්ස් සේවය සඳහා අවශ්‍ය ඒ ක්‍රියාමාර්ග ලබා ගනිපු හැටි. ඉතින් ඒ නිසා මම ස්තුති කරමින් විදේශ ඇමතිවරයටත් ජනාධිපතිවරයටත් අගමැතිවරයටත් අද ලෝකයේ ඉස්සරහා රට ගැන තිබිච්ච කළු පැල්නම් මකලා ඒ ආකල්ප වෙනස් කළා. නැවත ඉතා හොඳ ස්ථාවරයකට ලංකාව කියලා කියන්නේ මානව හිමිකම් රකින ලෝකයේත් එක ගනුදෙනු කළ හැකි ලෝක සම්මුතියට එකඟව ක්‍රියා කරන පුරවැසියන් ජීවත් වෙන සෑමට සාධාරණව සලකන පුරවැසියන් ජීවත් වෙන රටක් කියන ස්ථාවරය ලෝකේ පුරා ඇති කරන සමත් වෙච්ච මේ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරමින් මගේ කතා අවසන් කරනවා. භූමි ස්තුති.
ගරු අර්ෂණ රාජකන මන්ත්‍රීමා විනාඩි 5යි.
බොහොමත් ස්තුතියි මුලාසන රුඩවකරු මන්ත්‍රීමනි විනාඩි 10ක් ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම ජනවාරි 8 වෙනිදාත් අපේ රටේ ඓතිහාසික බල වෙනස සිදුවෙනකොට අපේ රටේ මූණ පාන්න තිබ්බ ප්‍රධානතම ප්‍රශ්න අතුරින් එකක් වෙන්න පුළුවන් ආර්ථික වශයෙන්, තවත් එකක් වෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී කඩාවැටීම, ප්‍රධානතම ගැටලුව අතරට තිබ්බ ප්‍රධාන කාරණාවක් තමයි මේ අපේ රට ජාත්‍යන්තර වශයෙන් මූණ දීලා තිබ්බ අවාසනාවන්ත තත්ත්වය. අපි රටක් හැටියට අපේ අනුගමනය කරේ අපේ නිදහස ලබාගත්තර දිනෙන් පස්සේ අපි අනුගමනය කරපු ඒ විදේශ ප්‍රතිපත්ති රාජපක්ෂ පාලනය තුළ පාවා දීලා අපිට ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත අරගලයකට මුහුණ දෙන්න සිදු වුණා. මම මේ අවස්ථාවේදී මේ රජය ලබාගත් ප්‍රධානම ජයග්‍රහණයක් හැටියට දකින නැවතත් ජාත්‍යන්තරය දිනා ගන්න හැකිවීම පිළිබඳව ඊට ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් නායකත්වය ලබා දුන්නා වගේම මෙහි දැවැන්තම මෙහෙවරක් අපේ විදේශ කටයුතු අමාත්‍යතුමාත් නියෝජ්‍ය අමාත්‍යතුමාත් මංගල සමරවීර ඇමතිතුමාත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ දිස්විවා නියෝජ්‍ය අමාත්‍යතුමාත් මේ කටයුත්ත සිදු කරා. විශේෂයෙන්ම අපි ජනවාරි 8 වෙනිදා 2015 වෙනකොට යුරෝපීය සංවිධානයෙන් අපිට ලබා දුන්න ඒ සහයෝග විශේෂයෙන්ම GSP Plus සහනාධාරය අපිට අහිමි වුණා. අපිට ධීවර මත්ස්‍ය අපනයනයට තහංචි ලබා දුන්නා. තව ටික කාලයක් අපිට ගියා නම් යුරෝපයේ විතරක් නෙමෙයි මේ ලෝකේ තියෙන ප්‍රධානතම රටවල් විශාල සංඛ්‍යාවක් ආර්ථික සම්බාධක දක්වන්න සම්බාධක ඇති කරන්න ක්‍රියාත්මක වෙන්න මේ රට තුළ ඇතිවෙච්ච මේ දෙබිඩි පිළිවෙත නිසා අපිට මුහුණ දෙන්න සිදුනා. එහෙම වුණා නම් අපිට මේ රටේ තිබ්බ කර්මාන්ත ශාලාවල් ටික විනාශ වෙලා ඔබ දන්නවා අපිට විශාල විදේශ විනිමයක් විශේෂයෙන්ම කෘෂිකර්මාන්ත තේපොල් රබල් වගේ කර්මාන්තශාලාව ඒ වගේ ඇඟලුම් වගේ කර්මාන්තශාලාවලින් මේවා අපනයනය කිරීමෙන් තමයි අපිට විදේශ විනිමය ලැබෙන්නේ. එහෙනම් අපිට මේ වගේ ආර්ථික සම්බාධක ඇති වුණා නම් අපිට මුහුණ දෙන්න වෙනවා දැවැන්ත ආර්ථික වශයෙන් විනාශ වීමක්. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ අපි පෞගිය කාලේ ආර්ථික විදේශීය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම. අපි පිටරටට ගිහිල්ලා නොයෙක් දේවල් පොරොන්දු වෙනවා. මේ රට ඇතුළත ඒ කටයුත්තට විරුද්ධ දේවල් සිදු කරනවා. මට මතක් වෙනවා විමල් වීරවංශ මැතිතුමා ඒ කරපු නාඩගම්. මෙන්න මේ කටයුතු කිසිම අවබෝධයකින් නැතුව කිසිම දැනුමකින් නැතුව සිදු කරපු නිසාම තමයි අපිට මේ සම්බාධක වලට මූණ දෙන්න සිදු වෙලා තිබුණේ. අපි යුරෝපයේ එක පැත්තකින් වෙන්න පුළුවන්, ඇමරිකාව එක පැත්තකින් වෙන්න පුළුවන්, ඉන්දියාව චීනේ. මෙන්න මේ සෑම ප්‍රධානතම මේ අපි රටක් හැටියට ජීවත් වෙනකොට දැන් අපේ ගමේ වුණත් ගමේ තනියෙන් ජීවත් වෙන්න බෑ. ගමේ ඉන්න ප්‍රදේශයේ ඉන්න අනිත් අයත් එක්ක එකට ජීවත් වෙනවා. රටක් හැටියට ගත්තාමත් ඒකත් එහෙමයි. අපි අපේ අල්ලපු රට ප්‍රධානතම රටක් හැටියට ඉන්දියාවත් එක්ක අපි ගනුදෙනු කරන්න වෙනවා. එතකොට අපේ ආසියාවේ තවත් බලවතෙක් හැටියට චීනෙත් එක්ක අපිට ගනුදෙනු කරන්න වෙනවා. ඒ වගේම තමයි ඇමරිකාව යුරෝපය අපිට අතාරින්න බෑ. අපේ අපනයනය ගත්තොතින් අපේ වැඩිම අපනයනයක් යුරෝපයටයි අපනයනය කරන්නේ. එහෙනම් මේ ආකාරයේ මුළු ලෝකයත් එක්කම ගනුදෙනු කරන රටක් හැටියට යලි පත් කරගන්න අපිට පුළුවන් වුණා මේ කෙටි අවුරුදු එකහමාර දෙක කාලය තුළ. විශේෂ ජයග්‍රහණයක් තමයි අපි පෞගිය සතියේදී අපි ලබාගත් ජයග්‍රහණය යුරෝපීය සංවිධානයේ. යුරෝපීය පාර්ලිමේන්තුවර ඉදිරිපත් කරලා තිබ්බා අපිට GSP Plus සහනාධාරය ලබා නොදෙන්න කියලා යෝජනාවක්. අපිට පුළුවන් වුණා ඒක ජයග්‍රහණය කරන්න. ඒ වගේ අති දැවැන්ත ජයග්‍රහණයකින් අපි බලාපොරොත්තු වෙනවා තව සති දෙක තුනකට කලින් අපිට GSP Plus සහනාධාරය ලබා ගන්න පුළුවන්. මෙතන තියෙන භයානක තත්ත්වය තමයි මේ වගේ අවස්ථාවක් අපිට අවුරුදු එකහමාරක් දෙකක් ගත වුණා අපිට නැවත ලබා ගන්න. පෞගිය කාලේ නැති කරගත්ත දේවල් නැති කරගන්න තිබ්බ පහසුව ඒව නැවතත් ලබා ගන්නකොට ලැබෙන්නේ නැහැ. අපිට අවුරුදු දෙකක් ගත වුණා. අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේ වෙනුවෙන් නැවතත් අපේ රට ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න, ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කරන්න පුළුවන් රටක් බවට පත් කරගන්න අපේ අමාත්‍යතුමාත් නියෝජ්‍ය අමාත්‍යතුමාත් දරන ඒ දැවැන්ත මෙහෙයට සුභපතමින්
මම
නියදෙනවා. බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මහාචාර්ය අශු මාර්සිංහ මන්ත්‍රීතුමා විනාඩි 5යි.
මූලාසන අරුවට මන්ත්‍රීතුමනි, විදේශ කටයුතු අමාත්‍යංශය හරහා තානාපති වරප්‍රසාද පන්තියට නියමය විවාදයට ගන්න මොහොතේ මේ විදේශ කටයුතු අමාත්‍යංශය ගැන කතා කරන්න ලැබීම ගැන සතුටටපත් වෙනවා. විශේෂයෙන් විදේශයේ අවුරුදු 17ක් විතර රැකියාවක නියුතු වෙච්ච කෙනෙක් හැටියට විදේශ කටයුතු අමාත්‍යංශයේ කරන කටයුතු සම්බන්ධයෙන් මම හිතන්නේ කතා කරන්න අවශ්‍යයි කියලා මටත් හිතුණා. ඒ නිසා වෙලා ලබා දෙන ගැන ස්තුතියි. මේ විදේශ කටයුතු අමාත්‍යංශය ගැන කතා කරනකොට අපි විදේශ ප්‍රතිපත්තිය, රාජ්‍ය විදේශ ප්‍රතිපත්තිය කියන එක රටකට ඉතාමත් වැදගත්. රාජ්‍ය විදේශ ප්‍රතිපත්තිය ගැන කතා කරනකොට අපි පසුගිය අවුරුදු ගණනාවම දැක්කේ රාජ්‍ය විදේශ ප්‍රතිපත්තියක් නෙමෙයි, රාජපක්ෂ විදේශ ප්‍රතිපත්තියක් නැත්නම් රාජපක්ෂවාදයක් විතරයි. ඉතින් මේ මෙවැනි කාරණාත් එක්ක බලනකොට මම හිතන්නේ මේක දිගින් දිගට කතා කරා. අපේ අත්දැකීමුත් තියෙනවා සමහර වෙලාවට විදේශ තානාපති සේවයේ උනේ කොහොමද, තානාපති සේවයන් වැඩ කරේ කොහොමද කියන එක අපි විවිධ වෙලාවදී විග්‍රහ කරගත්තා. ඒ නිසා අද අපිට සතුටටපත් වෙන්න පුළුවන් රටට වග කියන, ජනතාවට වග කියන විදේශ ඇමතිවරයෙක්, නියෝජ්‍ය විදේශ ඇමතිවරයෙක් අපිට ඉන්නවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාත්, ගරු අගමැතිතුමාත්ගේත් විදේශ ප්‍රතිපත්තිය නිසා අපිට අද හැකියාව ලැබිලා තියෙනවා ලෝකේ ලොයෙක් රටවල් අතර තානාපති සබත්තා පවත්වන රටවල් වගේම තානාපති සබත්තා නැති රටවලුත් එක්ක, මේ සියලුම රටවල් එක්ක අපිට පැහැදිලි ඍජු විදේශ ප්‍රතිපත්තියක් එක්ක මේ රට ඉදිරියට ගෙනියන්න. උදාහරණයකට මෑත කාලයේදී අපි ලබාගත් GSP+ යුරෝප පාර්ලිමේන්තුවෙන් අනුමත වෙච්ච GSP+ ගැන කතා කරනකොට සේවා හා භාණ්ඩ 6600කට වැඩි ප්‍රමාණයකට අපිට ලවස්තාව ලැබෙනවා. ආසන්න වශයෙන් ඩොලර් බිලියනකට වඩා වැඩි ප්‍රමාණයක විදේශ මුදල් අපිට ලබා ගත හැකි වෙනවා. ඉතින් මේ ආදී වශයෙන් මම හිතන්නේ මේ වර්තමාන විදේශ ප්‍රතිපත්තිය ගැන අපිට ඉතාමත් සතුටු විය හැකි. මොකද මේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපිට ජාත්‍යන්තරයක් ජයගෙන ඉදිරියට යා හැකි වෙනවා. මේක කතා කරනකොට වෙලාව සීමා නිසා මම කාරණා කිහිපයක් විතරක් කතා කරන්නම්. පසුගිය කාලේ අපි දැක්කා උදාහරණයකට ජපානයේ තානාපති කාර්යාලයේ සම්බන්ධයෙන් කටයුතු කරනකොට අපි දැක්කා මේ ජපානෙත් හිටියා මේ රාජපක්ෂ බෑන කෙනෙක්. මේ රාජපක්ෂ බෑන කෙනෙක් හිටියා මේ කම්කරුව ගැන කතා කරන්න. මේ රාජපක්ෂ බෑනා ගොඩක් වෙලාවට අපිත් තානාපති කාර්යාලයට ගියාම කියන්නේ නෑ මම මහින්ද මාමගෙන් අහලා කියන්නම් කියලා. ඉතින් එවැනි කතා තමයි අපි දැක්කේ. ඉතින් මේවැනි බෑනලා වැඩ කරපු හැටි ගැන මම හිතන්නේ වෙනම දවස් ගණන් මම හිතන්නේ විදේශ ඇමතුමා අපිට විවාදයක් ඉල්ලුවොත් කතා කරන්න පුළුවන්. ඒ වගේම අර උදේ අපේ ඇමතුමාත් කිව්වා මේ අර වෙසක් බලන්න ගිය හැටි. ඉස්සර අපි මුලාසන රට මන්ත්‍රීතුමනි අපිට ගමේ කියන්නේ අර වෙසක් බලන්න කොළඹ යනවා කියලා. නමුත් 2014 දේසියාච්චි වෙසක් බලන්න ගියේ පැරිස් නුවරට. ඉතින් දේසියාච්චි පැරිස් නුවරට වෙසක් බලන්න ගිය හැටි කියන එක තමයි ප්‍රස්ථාපිරලක් හැටියට වෙන්නේ. ඉතින් ඒකේ විදේශ කටයුතු අමාත්‍යතුමාට අනුව දේසියාච්චි වෙසක් බලන්න ගියේ අර ලංකාව හිටිය රජිනත් එක්ක, ශිරන්ති රාජපක්ෂ මහත්මියත් එක්ක, එතුමියත් එක්ක ගිහිල්ලා අද නැවතිලා හිටිය හෝටලේ ගැන අපි බැලුවා. මේ හෝටලේ නැවතිලා හිටිය රූම් එකට මිලියන 4ක්. ඉතින් මේ මිලියන 4න් කොහොමද මේ ගාණ කියලා කිව්වොත් අර 2500න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කිව්ව බන්දුළු ගුණවර්ධන මහත්මයාට අනුව නම් පවුල් 1600ක් මාසයක් ජීවත් වෙන්න පුළුවන් සල්ලි තමයි මේ දේසියාච්චි ශිරන්ති මැතිනියයි ගිහිල්ලා වෙසක් බලන්න පැරිසිය ගිහිල්ලා වෙසක් බැලුවේ හැටි. ඉතින් දැන් අලුත් කතාවක් ආවා අර දේසියාච්චිගේ මැණික් මල්ල සමග දේසියාච්චි වෙසක් බලන්න පැරිස් ගිය හැටි කියලා. ඉතින් මේ මෙවැනි කතා තමයි අපිට කතා කරන් තියෙන්නේ මේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ තියෙන පසුගිය සිද්ධීන් එක් ගත්තාම. ඉතින් මේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලිවම රාජපක්ෂ ප්‍රතිපත්තියකට යට වෙලා මේ ලංකාවේ තිබුණ ස්වාධීන නිදහස් මතවාදයේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තිබුණ සම්පූර්ණයෙන් නැති වෙලා ගිහිල්ලා තිබුණා. ඒ නිසා අනාගත දැක්මක් එක්ක යන මේ විදේශ ප්‍රතිපත්තිය අපි දැක්කා. උදාහරණයකට මටත් සහභාගී වෙන්න ලැබුණා ගරු අගමැතිතුමත් එක්ක ජපාන් සංචාරයේදී. මම දැක්කා ඒක පහදලිම අද්දිටුව කලින් ආපු ඒ ජපානයේ ජීවත් වෙනකොට කලින් හිටපු ජනාධිපතිතුමා ගියාම කොහොමද සලකන්නේ, අපේ අගමැතිතුමා ගියාම කොහොමද සලකන්නේ, ජනාධිපතිතුමා කොහොමද ගියාම සලකන්නේ කියලා අපි දැක්කා. උදාහරණයකට රාජතාන්ත්‍රික විදිහට කොහොමද ප්‍රශ්න ගැන කතා කරන හැටි මමත් අවුරුදු ගණනාවකින් ඉගෙන ගන්න බැරි පාඩම් ටිකක් ඒ දවස් හතරේ මේ විදේශ සංචාරෙත් අපි ඉගෙන ගත්තා. ඒ කොහොමද රාජතාන්ත්‍රික විදිහට ප්‍රශ්න හැන්ඩල් කරන්න කියලා. ඉතින් මෙවැනි විදේශ ප්‍රතිපත්තියක් විදේශ රටවල් වලට ගියාම නායකත්වයක් අපිට අවශ්‍යයි. ඉතින් මේ නායකත්වය අපිට ලැබිලා තියෙනවා. එහෙනම් මේ ඍජු ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න ගමන් ලංකාව පරාදීන ජාතියක් නොවන බව පුන පුනා කියන අපි මේ ගමන යන්න හදනකොට අර ජාත්‍යන්තර වෙසක් දිනේ අපි සමරන හදනවා. අපිට ඒක ලොකු වාසනාවක්. මම හිතන්නේ මම ස්තුතිවන්ත වෙනවා මේ ජාතියේම ගෞරවය හිමි වෙන්න ඕන කිරියල් ඇමතුමාට, ඒ වගේම ලක්ෂ්මන් කදිරගාර දිවංගත ඇමතුමාට. මේ ඇමතුමාලා දෙදෙනා නිසා තමයි අපිට ජාත්‍යන්තර වෙසක් උත්සවය අපිට ලැබෙන්නේ. ඉතින් එවැනි ජාත්‍යන්තර වෙසක් උත්සවයක්, ඒ වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් නිමාඩු දිනයක් හැටියට සහ ඒ ආදිවාසීන් පිළිගැනීමට ලක් වෙන්නේ යෝජනා නිසා. ඉතින් ඒ සියලු දේවල් අපිට ලැබුණාම මේ බංකලොත් සමහර මන්ත්‍රීවරු යෝජනා කරනවා කළු කොඩි දාන්න. ඉතින් මේ මේ මෙවැනි මේ අය කළු කොඩි දාන්න යන අය බංකලොත් භාවයේ තේරෙනවා. ඉතින් සියලුම රටේ බෞද්ධ ජනතාව ප්‍රතික්ෂේප කළ යුතු වෙනවා මෙවැනි යෝජනා. මේ රටේ ලෝකේම ජනතාව එකතු වෙලා වෙසක් දිනය, වෙසක් උත්සවයේ ලංකාවේ සමරන්න යනකොට ජාත්‍යන්තර වශයෙන් අපේ තියෙන විදේශ ප්‍රතිපත්තිය හැකියාව නිසා ලබාගත් දෙයක් හැටියට. නමුත් ලංකාව ඇතුලේ මේගොල්ලෝ කියනන්නේ කලුකොඩි දාන්න ඕන කියලා. මේක තමයි බෞද්ධ ජනතාවම මේ පුද්ගලයා ප්‍රතික්ෂේප කළ යුතු වෙනවා. ඒ නිසා මම වැඩි වෙලා ගන්න යන්නේ නැහැ. කාලය නිසා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා වෙලාව ලබා ගැනීම සම්බන්ධයෙන්. අපිට විශ්වාසය තියෙනවා, දැඩි විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන් විදේශ අමාත්‍යතුමාට අපි අපේ පසුබිම මන්ත්‍රීවරු හැටියට විශේෂ ගෞරවයක් විශේෂ ස්තුතියක් ඔබතුමාට පිරිනමනවා. මේ විදේශ රාජතාන්ත්‍රික කටයුතු වලදී ඔබතුමා රටේ කීර්ති නාමය ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යාම ගැන, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමාත් අපි දැක්කා, ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුනිත් මන්ත්‍රීතුමාත් මේ ගැන කතා කරා. කොහොමද අර කලින් විදේශ සංචාර ගිහිල්ලා දැන් අර ඩේසිය ආච්චි චිරන්ති මහත්මියයි අර උදේ කිව්වාගේ අර තමන් පාවිච්චි කරපු මිනිබා එක දව 3-4 සැරයක් මාරු කරපු කට්ටිය හිටියේ. එහෙම වෙලාවේ මේ විදේශ සංචාරයකට ගිය එක සංචාරයකට ගිහිල්ලා ඊළඟ සංචාරයෙන් නොගිහින් ඒ මුදල් වලින්ම ඊළඟ කටයුත්ත කරන තරමේ නියෝජ්‍ය අමාත්‍යවරු අපිට ඉන්නේ. ඉතින් මේකෙන් සන්තෝෂ විය හැකි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි
ලබා දීම ගැන.